මීළඟට මුලතර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තිබෙනවා.
මුනීර් මුලෆර්
සමාවෙන්න.
ස්තුති සභාපතිතුමනි. විශේෂයෙන් මම හිතන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ලෙස මැතිවරණ ප්‍රධාන පොරොන්දුවක් නොවුනත් මේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දුවක් ලෙස පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් පිළිබඳව මේ වගකිය යුතු රජයක් ලෙස ඒ පොරොන්දුව අපි ඉෂ්ට කරනවායි කියන කාරණාව අපේ මැතිවරණ වේදිකාවන් වල පැහැදිලිව අපි සඳහන් කරා. අද මේ පාර්ලිමේන්තුව තුල 13 වැනි වතාවටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාද වෙන මේ අවස්ථාවේ මම ඇතරම සතුටටපත් වෙනවා. එක පැත්තකින් විපක්ෂයේ ප්‍රධානම නායකයෝ පිළිගන්නවා වර්තමාන රජයේ ඒ පරීක්ෂණ කොතරම් දුරට සාර්ථක දිශාවකට යොමු වෙලා තිබෙනවාද කියන එක අපට ඡන්ද දීපු ජනතාව නෙවෙයි අපේ ජනාධිපතිතුමන්ව පරාජයට පත් කරන්න ඒ වෙනුවෙන් වැඩ කරපු ඒ පක්ෂයේ නායකයොත් ඒ පිළිබඳව විශ්වාස තැබීම පිළිබඳව අපට විශාල සතුටක්. ඒ අනුව තමයි අපේ නිලධාරීන් පිළිබඳ විශ්වාසය විශේෂයෙන් ශානි මහත්මයයි වගේම රවී සෙනවිරත්න ඒ නිලධාරීන් පිළිබඳ විශ්වාසයත් ප්‍රකාශ කරේ වර්තමාන රජයේ ඒ කටයුත්ත අපි සහයෝගයේ ලබා දෙන කාරණාවක් කරන බව ඒ විපක්ෂයේ සඳහන් කරා. හැබැයි මම මතක් කරන්න ඕන එක පැත්තකින් මේ පරීක්ෂණය පිළිබඳව ඔබ සතුටට පත් වෙනවා වගේම අගය කරනවා වගේම එක පැත්තකින් දේශපාලන වශයෙන් ඔබ යම් විදියකට පසුතැවෙන්න ඕන දෙපාරක් ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න උතුරු නැගෙනහිර රට පුරාම කරේ ගහගෙන ගියපු ඒ අපේක්ෂකයා ඔබ නියෝජනය කරන ඔබ ජයග්‍රහණය කරන්න වෙරදරපු ඒ නායකයා පාස්කු මහ මොලකරු පොත එළිදක්වන අවස්ථාවට යෑම පිළිබඳව මම හිතන්නේ විශේෂයෙන් ඔබට ඒ කනස්සල්ල ඔබට වේදනාව තිබෙනවායි කියන එක මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ මොහොතේ මතක් කළ යුතු දෙයක් තමයි අපේ විමල් අමැතිතුමාත් ඉතා පැහැදිලිව මේ ප්‍රහාරය පිළිබඳව මේ සිද්ධීන් පිළිබඳව සඳහන් කරා. අපි දිගින් දිගටම ලැබෙන්න හැම අවස්ථාවකම මේ ප්‍රහාරය පිළිබඳව ඇත්තටම අපිට මේ කතාබහ දෙස බලන විට මේ විවාදයන් දෙස බලන විට මාධ්‍යයන් දෙස බලන විට අපට හැඟෙන දේ මොකද්ද? අපට හැඟෙන දේ තමයි අපට වළක්ව ගන්න පුළුවන් තිබුණු බේර ගන්න තිබුණු ජීවිත අපි අහිමි කරගත්තා කියන වේදනාව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපි හැම කෙනාටම තිබෙනවා. විශේෂයෙන් ඒ තොරතුරු කරුණු කාරණා ඒ පාලන තන්ත්‍ර කොහොමද කටයුතු කරේ කියන කාරණාව හරි පැහැදිලි. හැබැයි මතක් කරන්න ඕන 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රටේ අපි හැම කෙනාටම රටේ සියලු දෙනාගේම බලාපොරොත්තු වුණේ නැවතත් රටක් ලෙස ආයිත් යුද්ධයකට නොයා කොහොමද සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස ඒකරාශී කරගෙන එක ගමනක් අපට යන්න පුළුවන් නම් අපට ඒ සමෘද්ධිමත් රට ළඟා කරගන්න තිබුණා. හැබැයි ඒ පාලකයාට උමනා වුණේ මොකද්ද? අද ලෝකේ පවතින යුද්ධයේ අරමුණ මොකද්ද? ඒ පවතින යුද්ධය තුළ තිබෙන කාරණා මොකද්ද? ආයුධ නිෂ්පාදකයන්ට ලෝකේ කොහේ හරි යුද්ධයක් තිබෙන්න ඕන. ඒ යුද්ධයෙන් තමයි ඔවුන්ගේ පැවැත්ම පවතින්නේ. ඒ නිසා ඕනම කෙනෙක්ව ඔවුන්ට ත්‍රස්තවාදී කරන්නත් පුළුවන්, අන්තවාදී කරන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. 2009න් පස්සේ යුද්ධය ඉවර වුණාට පස්සේ විමල් ඇමතුමා සඳහන් කළා වගේම නාටකයක් ගොඩ නැගුවා. හතුරෙක්ව හොයාගන්න අවශ්‍ය වුණා. ඒ හතුරව හොයාගත්තේ වෙන කොහෙන්වත් නෙවෙයි, මුස්ලිම් සමාජය තුළින් බිල්ලෙක් මැව්වා. මුස්ලිම් සමාජය මේ රටට අහිතකර සමාජයක් කියලා දිගින් දිගටම ඒක ගොඩ නගනවා. ඒකේ ප්‍රතිඵල තමයි 2014 දර්ගා නගරයට එල්ල වෙච්ච ප්‍රහාරය. ඒ ඉතාමත්ම සුළු සිද්ධියක්. අපි දන්නවා අපි ආඩම්බර වෙන්න පුළුවන් ජාතික ජනබලවේගයේ ලෙස වර්තමාන ආණ්ඩුව අවුරුදු එකහමාරකට වඩා බලය අරගෙන අපි දන්නවා නැවත නැවතත් ඒ ජාතිවාදී කණ්ඩායම් මේ සමාජය තුළ ජාතිවාදය වපුරන්න එකට උඩගෙඩි දෙන්න ඒ සඳහා විවිධ උත්සාහයන් දරන විට වග කිය යුතු රජයක් ලෙස ඊට එරෙහිව හැම විටම අපි කටයුතු කරලා තිබුණා. හැබැයි එදා තිබුණේ ඒ තත්ත්වය නෙවෙයි. එදා තිබුණේ වෙනස්ම තත්ත්වයක්. 2014 තිබුණේ රාජ්‍ය අනුග්‍රහය දක්වා ඒ ප්‍රහාරවලට. ඒකට තමන්ගේ සියලුම සහයෝගය ලබා දීලා තමයි ආර්ථිකය හැම පැත්තෙම කඩාවැටුවේ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් පාස්කුවේ මහමොලකරු සමහරු තෝරගත්තා. අපි දන්නවා 2019 ජනාධිපති වර්ණයත් 2020 මහමැති වර්ණයේදී අපට මතකයි ඒ වෙලාවේ සාමාන්‍යයෙන් අපේ රටේ තිබුණු සම්ප්‍රදායක් තමයි ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කොළඹ වගේ දිස්ත්‍රික්කයකට ඒ වගේම ගම්පහ වගේ දිස්ත්‍රික්කයට කළුතර වගේ දිස්ත්‍රික්කයට මුස්ලිම් සමාජයේ බහුල ඉන්න දිස්ත්‍රික්කවල අඩුම තරමින් දිනා ගන්න බැරි වුණත් අපේක්ෂකයෙක් දානවා මැතිවරණයට. හැබැයි ওই වර්ෂය තුල ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් එදා කිසිම අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කරේ නැහැ. ගම්පහ එක්තරා අපේක්ෂකයෙක් මුස්ලිම් අපේක්ෂකයෙක් 2020 මහමැතිවරණය තමන්ට අපේක්ෂකත්වයේ ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරාම දීපු උත්තරේ තමයි මුස්ලිම් අපේක්ෂකයෙක්ව දාලා ඡන්ද 10,000ක් ගන්නවට වඩා ඔබට එරෙහිව හනනගල ඔබට එරෙහිව සමාජය තුල වෛරය වපුරලා අපට පුළුවන් ලක්ෂයක් ඡන්ද ගන්න කියලා. එහෙම දේශපාලන පසිබත් තිබුණේ. අපි දන්නවා විශේෂයෙන් මතක් කළ දෙය යුතුයි තව දෙයක්. ඒ තමයි අර්බුදයකදී තමයි අපට මිනිස්යන්ව හඳුනා ගන්න පුළුවන්. අර්බුදයකදී තමයි ඇත්තටම අපිත් එක්ක කවුද හිටගන්න කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. 2019 ප්‍රහාරයේදී අපි විශ්වාස කරනවා විශේෂයෙන් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් හිටියත් ඔවුන් මුස්ලිම් සමාජයත් එක්ක හිටගත්තා. ඒ වෙනුවෙන් ඒ ජාතිවාදයට එරෙහිව පාර්ලිමේන්තුවේ තුලත් පාර්ලිමේන්තුවේ පිටත් ඒ වෙනුවෙන් කටයුතු කරා. මම මතක් කරන්න කැමති අද ඉදිරිපළ ඉන්න මුස්ලිම් නායකයන් අපි මතකයි මතක් කරලා බලන්න විශේෂයෙන් මේ ප්‍රහාරය සිද්ධ වෙලා ටික කාලයකට පස්සේ අපේ රටේ ඇතිවෙච්ච සංසිද්ධියත් එක්ක ඇතිවෙච්ච වාතාවරණයත් එක්ක මුස්ලිම් කැබිනට් මන්ත්‍රීවරු ඉල්ලා අස් වෙනකොට ওই පක්ෂයේ වර්තමාන නායකත්වයේ ධර්ණ කෙනා මොන වගේ ප්‍රකාශයක් කරාද කියන එක මතක් කරලා බලන්නේ කියලා කියනවා. හැබැයි කවදාවත් එවැනි අවස්ථාවන් වලදී ඔබේ තමන් නියෝජනය කරන තමන්ගේම කැබිනට් ඇමතිවරුන්ට මේ ඉරණම අත් වෙනකොට නිහඬව එදෙස බලාගෙන හිටියා මිසක් එකට එරෙහිව කටයුතු කරේ නැහැ. ඒ නිසා තමයි අද තමන් කොතනද හිටගන්නේ කියන එක හරි පැහැදිලිව විත්තා පැහැදිලිව එදා මහමොලකරු පොතේ ලිදක්වනකොට ඉදිරිපැල වාඩි වෙලාම තමන් නියෝජනය කරන්නේ මෙන්න මෙතනයි කියන පණිවිඩය ලබා දුන්නා. ඒ නිසා තමයි අවංක සජබේ සමගි ජනබලවේගය තුල නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු ඒක තමයි දරා ගන්න බැරි තත්ත්වයක් තුල තමයි ඒක AI කියන තරමකට තේක බේර ගන්න තත්මේටපත් උනා. ඒසා විශේෂයෙන් අපට ආදර්ශ තියනවා විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි මේ කාරණාව පිළිබඳව නෙවෙයි මම මේ මොහොතේ කතා කරන්න හිතන්නේ රටක මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වුණාම පාලකයා කොහොමද හැසිරෙන්න ඕන කියන එකට හොඳම උදාහරණය තමයි 2019 අපි හැම කෙනාටම මතකයි ක්‍රයිස්ට් චර්ච් පල්ලියට ප්‍රහාරයක් එල්ල වුණාම 51 දෙනෙක් ඒ අවස්ථාවේදී ඝාතනයට ලක් වුණාම නවසීලාන්ත අගමැතිතුමිය පල්ලියට ඇවිල්ලා කියපු ඒක මොකද්ද මුළු සමාජයම වැරදි කරුවන් බවට පත් කරන්න ගියේ නැහැ. ඒ ත්‍රස්තවාදීන්ව හුදකලා කරලා රටේ පුරවැසියන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ඒ අගමැතිතුමිය ඒ වෙලාවේ කරා. හැබැයි අපේ රටේ මොකද්ද කරේ? සමහර පුද්ගලික නාලිකා තාමත්ම ලැජ්ජයි. සමහර පිරිස් අමුවේ තමන්ගේ මිත්‍රත්වයේ බිඳ ගන්න තරමකට පත් කරගත්තා. මුළු මුස්ලිම් සමාජයේම ත්‍රස්තවාදීන් බවට පත් කරලා අන්තවාදීන් පත්කට පත් කරලා බීතියට පත් කරලා තමන් ජීවත් වෙන රටේද කියන ප්‍රශ්නාර්ථයක් අපේ හැම කෙනාගේම හෘද සාක්ෂිය තුළ ඇති කරා. ඒ විතරක් නෙවෙයි ප්‍රහාරයෙන් පස්සේ ඒ වගේ පලිගන්නකොට අපි දන්නවා මිනුවන්කොට කොට්ටාර මුල්ලේ අර විශේෂයෙන් ඝාතනය කරනකොට එතනින් නවතුනේ නැහැ. මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපතිවරයා ලෙස පදවි ප්‍රාප්තිය ලැබෙනකොට ඒ වෛරය එලෙසෙන්ම උදාහරණ තත්වයකට ගියා. ඒ විතරක් නෙවෙයි කොතරම් දුරට වෛරය තමන් තුල තිබුණාද කියන එක තමයි වෛද්‍ය ශාෆි ඉතාමත්ම නින්දිත විදියට, ඉතාමත්ම මචර විදියට, කැත විදිහට සමාජය තුළ වෛද්‍යවරයෙක් පිළිබඳ තිබෙන විශ්වාසය කඩ කරන තරමට ඒ පාලකයෝ කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, කොරෝනාව මුළු ලෝකෙම වෙලාගෙන ඉන්නකොට සියලු දෙනාම පීඩාවට පත් වෙලා ආර්ථිකයේ වශයෙන් තමන්ට ක්‍රියා කරගන්න බැරි තත්ත්වයක් තුළ කොරෝනා මරණ ලෝකෙ කිසිම රටක් ගත්ත නැති
කොරෝනා
මරණයත් ආදාහනය කරන ඒක අකමැත ඒක කරන්න තත්ත්වයකට පත් කරා. එනිසා අපට අවශ්‍ය වන්නේ කුමක්ද අවසාන වශයෙන් මේ ප්‍රහාරයෙන් අපි තේරුම් ගන්න ඕන, අන්තවාදී අදහස් තරණ ත්‍රස්තවාදී විදිහට හැසිර කරන පුද්ගලයන් ඕනම සමාජයක තුල ඉන්න පුළුවන්. ඔවුන්ව හුදකලා කරලා රටේ සාමය ගොඩනගෙන එක තමයි රජයක වැඩපිළිවෙලක් වෙන්න ඕන මිසක් රජයක් ජාතියක් හෝ ආගමක්
අවසන් කරන්න
බැතුමා. ත්‍රස්තවාදීන් වඩ හංගඩු ගසන ඒ නීච ක්‍රියාව තවදුරටත් මේ රට තුළ නොවිය යුතුයි. ජාතික ජන බලවේගය, ඒ සමගිය, ඒ සාමය
අවසන් කරන්න
බැතුමා. හොයා ගැනීමේ කාර්යයට අනිවාර්යයෙන්ම වැඩ කරනවායි කියමින් නතර වෙනවායි.